කතානායකර විසින් කරනු ලබන නිවේදන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් 2026 අගෝස්තු 4 වෙනි දින මුදල් විසුද්ධීකරණය වැළැක්වීමේ සංශෝධන මුදල් ගණදෙනු වාර්තා කිරීමේ සංශෝධන සහ තස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුති සංශෝධන නැමැති 50 කෙටුම්පත්හි සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම කරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Regional Development Bank for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. I present the report on the observations and steps taken in terms of Standing Order 119-4 of Parliament with regard to the matters mentioned in the National Audit Office in the report of the Committee on Public Accounts, which was presented to Parliament, and I move that this report be referred to the Committee on Public Accounts.
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත් සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2025 වර්ෂය සඳහා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වැවිලි සහ ප්‍රජා යටිතල පාසුකම් අමාත්‍යතුමා.
කතානායකතුමනි, 2022 සහ 2023 වර්ෂ සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තා පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් ිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඌව පළාත් සභාව සහ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගන්ලබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නැගෙනහිර පළාත් සභාව සහ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගන්ලබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා.
2025 වර්ෂය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලන යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා.
2025 වර්ෂ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2025 වර්ෂය සඳහා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති වෙනුවෙන් එහි සමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහන මහතා විසින් පිළිගැන්වීමි.
රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ සභාපති වෙනුවෙන් රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153-2 ව්‍යවස්ථා ප්‍රකාරව තීරණය සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මෙම සභාව වෙත මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටාච්චි මහත්මිය.
ගරු කතානායකතුමනි, කළුතර දකුණ අල්විස් පෙදෙස අංක 71 ඒ දරණ ස්ථානයේ පදිංචි වීරසිංහ ලිනට් සිල්වා මහතා සහ වෙනත් 4 දෙනෙකුගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන මහතා.
ගරු කතානායකතුමනි, අලබඩගම හම්සියාවත්ත පෙරපාසල් වීදිය අංක 427 ඉරක් 0.3 දරණ ස්ථානයේ පදිංචි AMA ලතීෆ් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ෆර්නැන්ඩෝ මහතා.
ගරු කතානායකතුමනි, ඡායල වැවල අංක 70 දරණ ස්ථානයේ පදිංචි ULF නිමල් පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා.
ගරු කතානායකතුමනි, අම්පාර දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය යන ස්ථානයේහි සේවයේ නියුතු ටීබී දසනායක මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්වමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. අග්‍රාමාත්‍යතුමීගෙන් අසනු ලබන ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා.
ගරු කථානායකතුමනි, සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් මිදී දැනුම පදනම් කරගත් ආර්ථිකයක් දෙසට ගමන් කිරීමට නවෝත්පාදන දිරිගැන්වීම අත්‍යවශ්‍ය වේ. තරුණ පරපුරේ හා පර්යේෂකයන්ගේ නව අදහස් වාණිජමය ව්‍යාපාර බවට පත්කිරීමට රජයේ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් සිටි. පළවෙනි ප්‍රශ්නය, මෙරට නවෝත්පාදකයන්ගේ සොයා ගැනීම වාණිජ නිෂ්පාදන බවට පත්කිරීමට රජය ස්ථාපිත කර ඇති අරමුදල් සහ තාක්ෂණික උපකාරී පද්ධති ඉන්කුබේෂන් සෙන්ටර්ස් මොනවාද? දෙවැනි ප්‍රශ්නය, නවෝත්පාදන ව්‍යවසායකයන් ස්ටාර්ට්අප්ස් වෙනුවෙන් සහනදායී ආරම්භක ප්‍රාග්ධනය සීඩ් ෆන්ඩින් සහ පහසුකම් ලබා දීමට ගෙන ඇති පියවර කවරේද? තුන්වැනි ප්‍රශ්නය, විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතන සහ පෞද්ගලික අංශය අතර සම්බන්ධතා ඉන්ඩස්ට්‍රි ඇකඩෙමියා පාර්ට්නර්ෂිප් තර කරමින් පර්යේෂණ හා සංවර්ධන R&D ප්‍රතිපාදන ඉහළ නැංවීමට කටයුතු කරන්නේද? හතරවැනි ප්‍රශ්නය, නවෝත්පාදකයන්ගේ බුද්ධිමය දේපල අයිතිය සුරක්ෂිත කිරීමට සහ නිපැයුම් ජාත්‍යන්තර වෙළඳපොළට යොමු කිරීමට ජාතික බුද්ධිමය දේපල කාර්යාලය හරහා සපයන පහසුකම් විධිමත් කර ඇත්තේ කෙසේද?
ගරු අග්‍රාමාත්‍යතුමනි,
ප්‍රශ්නාංක 1, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ජාතික නව්‍යකරණ නියෝජිත ආයතනය, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුගේ කොමිෂන් සභාව යන ආයතන රාජ්‍ය විශ්වවිද්‍යාල සමග එක්ව නව ව්‍යවසායකත්වය සහ තාක්ෂණය වාණිජකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා තාක්ෂණික උපකාරක පද්ධති ඉන්කියුබේෂන් සෙන්ටර්ස් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසන් සභාව මගින් ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, යාපනය විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය සහ රුහුණ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව ටෙක්නොලොජි ඉන්කියුබේෂන් සෙන්ටර් ස්ථාපිත කර ඇති අතර නව නිපැයුම් මූලාකෘති සංවර්ධනය, නිෂ්පාදන සැලසුම්කරණය, ව්‍යාපාර සංවර්ධනය සහ බුද්ධිමය දේපල කළමනාකරණය පිළිබඳ උපදේශන එම මධ්‍යස්ථාන මගින් සපයනු ලැබේ. තවද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විධාතා අංශය විසින් යුනිවර්සිටි ලින්ක්ඩ් ඉන්කියුබේෂන් සෙන්ටර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර මේ යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා තාක්ෂණික සහාය ලබා දීම, නිෂ්පාදන තත්ත්ව පරීක්ෂණ සිදු කිරීම, පුහුණු වැඩසටහන්, ව්‍යාපාර උපදේශන සේවා ලබා දීම සහ නවෝත්පාදන ප්‍රවර්ධනය සිදු කිරීමට නියමිතය. 2026 වර්ෂය තුලදී දැනට වවුනියාව විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මෙම මධ්‍යස්ථාන සාර්ථකව ආරම්භ කර පවත්වාගෙන යනු ලබන අතර එම මධ්‍යස්ථාන මගින් දැනට ප්‍රධාන වශයෙන්ම ව්‍යවසායකයන්ට අවශ්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා තත්ත්ව පරීක්ෂණ සිදු කිරීම, ව්‍යවසායක අවශ්‍යතාව සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් තාක්ෂණ පැවරුම් වැඩසටහන් පැවැත්වීම සහ නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම සිදු කරනු ලබන අතර මේ සඳහා ප්‍රතිපාදන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ යටතේ විධාතා අංශය සහ ජාතික තත්ත්ව යටිතල පහසුකම් පද්ධතිය යටතේ ලබා දී ඇත. ඌව වෙල්ලස, රජරට සහ කැලණිය යන විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණික උපකාරී පද්ධති ඉන්කියුබේෂන් සෙන්ටර් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත. ප්‍රශ්නාංක 2, ජාතික නව්‍යකරණ නියෝජිතයාතනයේ නව්‍යකරණයන්ගේ වාණිජකරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉනොවේෂන් වවුචර් ස්කීම් ක්‍රියාත්මක කරයි. මෙම වැඩසටහන මගින් පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල සහ ව්‍යවසායකයන් අතර සහයෝගිතාවය ප්‍රවර්ධනය කරමින් නව්‍ය නිෂ්පාදන සහ සේවා සංවර්ධනය සඳහා මූලික මූල්‍ය සහාය ලබා දීමට අවස්ථා සලසා ඇත. එමෙන්ම ජාතික නව්‍යකරණ නියෝජිත ආයතනය ආයෝජකයන් මූල්‍ය ආයතන සහ ව්‍යාපාර සංවර්ධන සේවා සපයන්නන් සමග සම්බන්ධතා ගොඩනගා ගනිමින් නව්‍ය ව්‍යවසායකයන්ට සීඩ් ෆන්ඩින්, වෙන්චර් කැපිටල් සහ වෙනත් ආයෝජන අවස්ථා වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරයි. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුගේ කොමිෂන් සභාව SLIC මගින් ඉනෝවා බිස් නය සහනාධාරිය සේවාව, ඉනෝවා බිස් ඉන්ට්‍රස්ට් රිලීෆ් යනුවෙන් නව ව්‍යාපෘතියක් අලුතින් ආරම්භ කර ඇති අතර එහිදී නවෝත්පාදකීන්ට අඩු පොලි ප්‍රතිශතයක් යටතේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු පද්ධතිය හා සම්බන්ධීකරණය වෙමින් අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දීමට කටයුතු කරයි. මෙයට අමතරව ස්ලික් ආයතනයේ නවෝත්පාදන ව්‍යවසායකයන්ට ස්ටාර්ට්අප්ස් ආරම්භ කරන නව නිපැයුම්කරුවන් වෙනුවෙන් ව්‍යාපෘතියක් සැලසුම් කර ක්‍රියාත්මක කරන අතර ඒ සම්බන්ධව අයවැය යෝජනාවක්ද සකස් කර විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මගින් ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට කටයුතු කර ඇත. නවෝත්පාදන ව්‍යවසායකයන්ට ස්ටාර්ට්අප්ස් ව්‍යාපෘති යටතේ ආරම්භක ප්‍රාග්ධනය ලෙස විධිමත් ඇගයීමකින් පසුව රුපියල් මිලියන 1ක් දක්වා ප්‍රදානයක් ලෙසත් වැඩිදුර ප්‍රතිපාදන සඳහා බැංකු පද්ධතිය වෙත යොමු කර අවශ්‍යතාවය ඉටු කර දීමට කටයුතු කරයි. ප්‍රශ්න අංක 3 කර්මාන්තාංශයේ සමමූල්‍යකරණය සහ විශේෂඥතාවය සපයා ගැනීම ජාතික පර්යේෂණ සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහන් NRC Public Private Partnership Program යටතේ විශ්වවිද්‍යාල සහ රාජ්‍ය පර්යේෂණ හා සංවර්ධන ආයතන කර්මාන්ත ශාස්ත්‍රය හා සම්බන්ධ කරමින් අගය එකතු කිරීම වැලියු ඇඩිෂන් සහ අපනයන සහ ආනයන ආදේශනය සඳහා සහාය වන නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සංවර්ධනය අරමුණු කරගනිමින් අවශ්‍යතාවය මත පදනම් වූ පර්යේෂණ සිදු කිරීම පිරිවැය විශේෂඥතාවය සහ පහසුකම් බෙදා ගැනීම සිදු කෙරේ. ජාතික විද්‍යා පදනම NSF විසින්ද කර්මාන්ත මූලික කරගත් පර්යේෂණ හා සංවර්ධන ආධාර ක්‍රමවේදයක් Industry Driven R&D Support Scheme ආරම්භ කර ඇති අතර තාක්ෂණික ඇගයීම් සහ අදාළ ප්‍රතිපත්ති වලට යථාත්ව ව්‍යාපෘති පිරිවැයෙන් 30-50 අතර ප්‍රමාණයක් සඳහා කර්මාන්ත පාර්ශවකරුවන් විසින් දායකත්වය දැක්වීම මෙහිදී අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර පර්යේෂණ සහ කර්මාන්ත හවුල්කාරීත්වය ගොඩනැගීම ඉන්දියානු රජයේ විද්‍යා සහ තාක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව ක්‍රියාත්මක කරන ලද 2024 ඉන්දියා ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ සහ වැඩමුළු වැඩසටහන ඉන්දියා ශ්‍රී ලංකා Joint Research and Workshop Program 2024 යටතේ ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති 16ක් සහ වැඩමුළු 22ක් තෝරා ගන්නා ලද අතර ඊට අදාළ ගිවිසුම් 2026 ජූලි මාස 1 දින අත්සන් කරන ලදී. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලාංකික පර්යේෂණ ආයතන වලට ඉන්දියානු පර්යේෂණ ආයතන සමග එකතු කර ගැනීමටත් විශේෂඥ දැනුම සහ පර්යේෂණ පහසුකම් ලබා ගැනීමට මෙන්ම දැනුම හවමාරු කර ගැනීමටත් තාක්ෂණික තහවුරු කිරීමට සහ වාණිජකරණය සඳහා අදාළ කර්මාන්ත සම්බන්ධ කර ගැනීමටත් අවස්ථාව හිමිවේ. ඒ වගේම ජාත්‍යන්තර අරමුදල් යටතේ ක්‍රියාත්මක වන පර්යේෂණ වලට බලපාන බාධාවන් ඉවත් කිරීම සඳහා ඒ ක්‍රියාවලිය තුල තියෙන ගැටලු හඳුනා ගනිමින් ඒවා පර්යේෂකයන් එක්කත් කතා කරලා ඒ ගැටලු විසඳීම සඳහා පියවර ගනිමින් තියෙනවා. ජාතික නව්‍යකරණ නියෝජාතනය කටයුතු කරන්නේත් රජය විශ්වවිද්‍යාල සහ කර්මාන්ත අතර සහයෝගිතාවය මත වූ ත්‍රිත්ව හේලික්ස් ආකෘතිය අනුව ඒ හරහත් මේ සම්බන්ධීකරණය සිදු කරමින් යනවා. National Technology Transfer Platform එකක් ඒක සංවර්ධනය කරමින් තියෙනවා. තාක්ෂණ සහ නව නිපයුම් සහාය මධ්‍යස්ථාන සහ ජාතික නව්‍යකරණ නියෝජිත ආයතනය මගින් බුද්ධිමය දේපල පේටන්ට් තොරතුරු සහ තාක්ෂණ හුවමාරුව සම්බන්ධ සේවා සපයනවා. පර්යේෂණ ප්‍රතිපල වාණිජකරණය තාක්ෂණ හුවමාරුව සහ බුද්ධිමය දේපල කළමනාකරණය පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන් සංවිධානය කරනවා. විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතන රාජ්‍ය ආයතන සහ කර්මාන්ත අතර ආයතනික සම්බන්ධතා සහ සහයෝගිතාවය ප්‍රවර්ධනය කරනවා. ප්‍රශ්න අංක 4 අන්තර්ජාතික පේටන් ක්‍රමය ලෙස ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ පේටන් සහයෝගිතා ගිවිසුම හඳුනාගෙන ඇති අතර එම ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කිරීම මගින් නව නිපැයුම්කරුවන්ට රටවල් 155ක පමණ පේටන්ට් අයිතිය ඉල්ලා සිටීමේ අවස්ථාව ලැබෙන අතර අවශ්‍ය රටක පේටන්ට් අයිතිය ඉල්ලා සිටීමට ඇති කාල සීමාව මුල්ගොනු කිරීමේ සිට උපරිම මාස 30ක කාලයක් දක්වා ලැබේ. ඒ වගේම 2014 වසරේ සිට ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ සංකල්පයක් මත තාක්ෂණික තොරතුරු වෙත පිවිසීම අරමුණු කර තාක්ෂණ සහ නවෝත්පාදන ව්‍යාපෘති ආරම්භ කර ඇති අතර මේ වන විට තාක්ෂණ සහ පර්යේෂණ ආයතන මෙන්ම විශ්වවිද්‍යාල 25ක පමණ සංඛ්‍යාවක මේවා ස්ථාපිත කර ඇත.
ගරු මන්ත්‍රීතුමා
ගරු අග්‍රාමාත්‍යතුමනි, ව්‍යවසායකත්වය සඳහා අපේ රටේ බොහෝ දෙනා උනන්දුවකින් එළඹුණත් බොහෝ අපි දකිනවා බොහෝ විට ව්‍යවසායකත්වයන් ආරම්භ කරලා කෙටි කාලයකින් අසාර්ථක වෙන අවස්ථා දකිනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මේ ව්‍යවසායකත්වය විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා සූදානමක් පැවතුනා. එහි වර්තමාන ප්‍රගතිය, ඒ තත්ත්වය කෙසේද කියලා දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, ඒක අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල කරන කරිකියුලම් රිෆෝම් එකේ 6 වසරේ සිට අපි හඳුන්වා දීලා තියෙනවා මූල්‍ය සාක්ෂරතාවය, ෆයිනෑන්ෂල් ලිටරසි කියන මොඩියුල් එකක්. ඒක 6 වසරේ සිටම අපි පාසල් මට්ටමින් හඳුන්වා දෙනවා. ඒ වගේම ඔය ඉනොවේෂන් හබ්ස්, මේ වගේ ඉනොවේෂන් ක්ලබ්ස් කියන දේවල්, ඔන්ටර්ප්‍රනර්ෂිප් ගැන වැඩසටහන් පාසල් මට්ටමින් අපි පවත්වනවා. නමුත් මෙතන අර අපි ඒක තාක්ෂණයට විතරක් නෙවෙයි ගරු කථානායකතුමනි, ඒක මේවා කරන්නේ ඇත්ත වශයෙන්ම මේ ෆයිනෑන්ෂල් ලිටරසි කියන එක ව්‍යවසායකත්වයටත් එහා ගිහිල්ලා ඇත්ත වශයෙන්ම තමන්ගේ එදිනෙදා ජීවිතය තුළ වුණත් ඒ දැනුම තිබිය යුතු කියලා අපි අදහස් කරන නිසා මේ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ 6 වසරේ ඉඳන්ම, 6 වෙනි ශ්‍රේණියේ ඉඳන්ම හඳුන්වා දෙන්න 27 ඉඳන් අපි සැලසුම් කළා තියෙනවා.
මම ස්තුති අග්‍රාමාත්‍යතුමනි, කථානායකතුමනි, ගේ දෙවෙනි ප්‍රශ්නයට මම ටූටි විනාඩියක කාලයක් පොඩි විස්තරයක් කරන්නත් කැමතියි. අපේ රටේ ප්‍රශ්න, දෙවෙනි ප්‍රශ්න ගොඩක් එක පැත්තක තියෙනවා. තව පැත්තක රිසර්චර්ස්ලා රිසර්ච් කරන අය ඉන්නවා, ඉනොවේෂන්ස් කරන අය රිසර්ච් කරන අය ඉන්නවා. අනිත් පැත්තෙන් මාකට් එක සහ ප්‍රතිපත්ති සම්පාදනය තියෙනවා. මේ තුන අතර ගැප්ස් දෙකක් තිබුණා බොහෝ කාලයක්. ඒකෙදි ප්‍රතිපත්ති සම්පාදනය සඳහා තීන්දුව తీරන ගැනීමට වගේම අපි සම්පාදනය කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් නැත්නම් රිසර්ච් නවෝත්පාදන සහ පර්යේෂණ වැදගත් වෙනවා. ග්ලෝබල් ඉනොවේෂන් ඉන්ඩෙක්ස් GII 2025 කියන එක ජාතික පර්යේෂණ සහ නවෝත්පාදන කාර්ය සාධනය පිළිබඳව ලෝක මට්ටමේ තියෙන ප්‍රධාන මිම්මක්. මේ මිම්මට අනුව අපි රටක් විදිහට ඉන්නේ, ආර්ථිකයක් විදිහට 93 වෙනි ස්ථානයේ. ලෝකයේ ආර්ථික 139කින් අපි ඉන්නේ 93 වෙනි ස්ථානයේ. ලෝකයේ දියුණු රටවල් ප්‍රධාන ස්ථානවල ඉන්නවා. ඒතර අපේ රටේ හොඳ පොටෙන්ෂල් එකක්, හොඳ විභවයක් තියෙනවා, හොඳ ඉනොවේෂන් අවුට්පුට් එකක් තියෙනවා. ඒ වුණාට ඒක ඉන්පුට් එක අඩුයි. ඒ කියන්නේ අපේ ඉන්වෙස්ට්මන්ට් එක අඩුයි. 0.1% වගේ තමයි GDP එකෙන් R&D වලට දෙන්නේ. ඒ වුණත් අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක පීට 120ක් තුල ඉන්න උපාධි අපේක්ෂකයන් 150,000කුත්, පශ්චාත් උපාධි අපේක්ෂකයන් 50,000කුත්, ඒ වගේම ඇකඩමික් ස්ටාෆ් එක 7,000ක් විතර පිරිස 2024 දත්තවලට අනුව මේ අය රිසර්ච් පබ්ලිකේෂන්ස් අවුරුද්දකට 5,000ක් විතර ඉදිරිපත් කරනවා. ඒ වගේම මාස්ටර්ස් සහ PhD තීසීස් 2500ක් විතර අවුරුද්දකට කරනවා. එතකොට මේ රිසර්ච් සහ මේ ඉනොවේෂන්ස් ගත්තාම මේවා අපේ ප්‍රතිපත්ති වලට අදාළ වෙන විදිහ, රටේ තියෙන ගැටලු වලට අදාළ වෙන විදිහට කර ගැනීම අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට දෙකක් තුනක් කිව්වොත්, නැෂනල් ජෙනොමික් සර්වෙලන්ස් රිසර්ච් එක SARS-CoV-2 කොවිඩ් කාලේ මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කරා. ඒකේ ගොඩක් ලෝක මට්ටමෙම වැදගත් වෙන දෙයක් වුණා පැන්ඩමික් ඩිසිෂන් මේකින් වලට. ඒ වගේම බයෝඩීසල් ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි එකක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් එළිදැක්කුවා. ඒ වගේම තර්මල් කන්ඩක්ටිවිටි එක තියෙන ග්‍රැෆයිට් ඉන්කෝපරේටඩ් ලේටෙක්ස් රබර් ටෙක්නොලොජි එකක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්ම ඉදිරිපත් කරා. මේ වගේ CKDU සම්බන්ධව විශාල රිසර්ච් ප්‍රමාණයක් කරලා තියෙනවා. මේ වගේ තවත් අපිට තියෙනවා දෙවෙනි ප්‍රශ්න, කසල කළමනාකරණය, ආපදා කළමනාකරණය, ප්‍රෙඩික්ෂන්, මේ වගේ දේවල් සම්බන්ධව මේ රිසර්චර්ස්ලව ඒකට ගයිඩ් කරන්න අදාළ ගයිඩන්ස් එකක්, අපේ රටට අවශ්‍ය රිසර්ච් මොනවද, ඒ පිළිබඳව මඟ පෙන්වීමක් කරන්න, රිසර්ච් ටොපික්ස් මොනවද කියලා තෝරගන්න අදාළ මඟ පෙන්වීමක් ප්‍රතිපත්තිමය පැත්තෙන් කරන්න අදාළ මාර්ගෝපදේශයක් සකස් කිරීම සම්බන්ධව තියෙන තත්ත්වය මොකක්ද කියලා දැනගන්න කැමතියි.
ගරු අග්‍රාමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, ඇත්ත වශයෙන්ම සමාජයේ දැවෙන ප්‍රශ්න මොනවද කියලා හඳුනා ගන්න එකත්, ඒවා වෙනුවෙන් රිසර්ච් කරන එකත්, පර්යේෂණ කරන එකත් පර්යේෂකයාගේ වගකීම. විශ්වවිද්‍යාල වගේ වලින් තමයි ඒක හඳුනාගෙන ඒ ගයිඩන්ස් එක දීලා විශ්වවිද්‍යාල හෝ පර්යේෂණ ආයතන වලින් තමයි ඒක කළ යුත්තේ. මම හිතන්නේ මට ගරු මන්ත්‍රීතුමා යෝජනා කරන්නේ රජයක් විසින් අපිට මේ මාර්ගෝපදේශය සකස් කිරීම මම හිතන්නේ ඒක සුදුසු නැහැ කියලා. මොකෝ ඒක ඇත්තටම පර්යේෂකයාගේ වගකීම සහ පර්යේෂණ ආයතනයේ වගකීම. පර්යේෂණයක් සිදුවිය යුත්තේ සමාජ හෝ මොකක් හරි සමාජයේ එහෙම නැත්නම් අපේ භෞතික පද්ධතිය තුළ මොන හරි ඒ තියෙන ප්‍රශ්නයකට උත්තරයක් හොයන එකනේ පර්යේෂණවල අරමුණ. එතකොට රාජ්‍යයක් හැටියට අපිට කරන්න වෙන්නේ ඒකට පහසුකම් සපයන එක. යටිතල පහසුකම්ද, මූල්‍යමය සහයෝගයද, ආයතන අතර සම්බන්ධීකරණය, එවැනි දේස් කරන එක තමයි රාජ්‍යයක් හැටියට වගකීම විය යුත්තේ. රිසර්ච් කරන්න ඕනේ කොහොමද, මොන මාතෘකා මතද, ඒ තෝරා ගැනීමේ නිදහස රිසර්චට තියෙන්න ඕනේ. එතකොට ඒක පිළිබඳ යම් කිසි ගයිඩන්ස් එකක් මොන වගේ ප්‍රශ්න වලටද අපි ප්‍රමුඛතාවය දිය යුත්තේ කියන එක පර්යේෂකයාත් විශ්ව පර්යේෂණ ආයතන වලින් ඒවා සාකච්ඡා කළ තීරණය කළ යුතුයි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් මහතා.
ගරු කථානායකතුමනි, පළාත් සභා සහ පළාත් පාලන ආයතන යනු රටේ සංවර්ධනයේ ප්‍රධාන පුරුකක්. පසුගිය කාලයේ වෙන් වූ මුදල් වලින් වැඩි කොටසක් මෙම ආයතනවල සේවකයන්ගේ වැටුප් සඳහා වැය වූ අතර ප්‍රාග්ධන ප්‍රතිපාදන ප්‍රමාණවත්ව ලැබුණේ නැහැ. වත්මන් රජය 2025-26 ආයවැය මගින් ඍජු සංවර්ධන කටයුතු සඳහා විශාල මුදලක් වෙන් කරලා තිබුණා. මේකේ පළවෙනි ප්‍රශ්නය, 2025-26 ආයවැය මගින් සියලු පළාත් සභා සඳහා වැටුප් හැර සංවර්ධන හා ප්‍රාග්ධන කටයුතු වෙනුවෙන් වෙන්කල ප්‍රතිපාදන පළාත් සභාවෙන් සභාවට වෙන්වෙන්ව ඉදිරිපත් කරන්නේද? පළාත් සභා යටතේ ඇති මහනගර සභා සහ ප්‍රාදේශීය සභා වෙත මෙම ප්‍රාග්ධන ප්‍රතිපාදන බෙදාහැර ඇත්තේ කෙසේද? 2025 වසරේ වෙන්කල ප්‍රාග්ධන ප්‍රතිපාදන අතරින් සංවර්ධන ව්‍යාප්ති සඳහා යොදවා ඇති මුදල් සහ එහි ප්‍රගතිය ලබා දෙන්නේද? 2026 ආයවැයෙන් ග්‍රාමීය යටිතල පහසුකම් සඳහා වෙන්කල ප්‍රතිපාදන ප්‍රාදේශීය හෝ වෙනත් දේශපාලනික භේදයකින් තොරව භාවිත කිරීම සඳහා තහවුරු කර ඇති අධීක්ෂණ යාන්ත්‍රණය කුමක්ද?
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, මුදල් කොමිෂන් සභාව විසින් 2025 සහ 2026 ආයවැයෙන් පළාත් සභා 9 වෙනුවෙන් වැටුප් හැර සංවර්ධන කටයුතු සඳහා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රතිපාදන, උපමාන පාදක ප්‍රතිපාදන, පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන, භෞතික සම්පත් නඩත්තු කටයුතු යටතේ ප්‍රතිපාදන වෙන් කර ඇති අතර 2025 වර්ෂය සඳහා මුළු ප්‍රතිපාදන රුපියල් මිලියන 127,350ක් වශයෙන්ද, 2026 වර්ෂය සඳහා මුල් ප්‍රතිපාදන රුපියල් මිලියන 138,000ක් වශයෙන්ද වෙන්කර ඇත. ගරු කථානායකතුමනි, එම ප්‍රතිපාදන පළාත් සභා 9 සඳහා වෙන් වූ ආකාරය වෙන්වෙන් වශයෙන් ඇමුණුම 1 සහ 2 ලෙස සභාගත කරමි. ප්‍රශ්න අංක 2, පළාත් සභා යටතේ ඇති මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා වෙත ප්‍රාග්ධන ප්‍රතිපාදන විමධ්‍යගත කර ඇති ආකාරය ඒ පළාත් සභාව යටතේ ඇමුණුම් 11ක් තියෙනවා, සමා වෙන ඇමුණුම් 9ක් හැටියට මම සභාගත කරනවා. ප්‍රශ්න අංක 3, 2025 වසරේ වෙන්කල ප්‍රාග්ධන ප්‍රතිපාදන අතරින් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවා ඇති මුදල සහ එහි ප්‍රගති සමාලෝචනය ඇමුණුම 12 ලෙස සභාගත කරනවා. ප්‍රශ්න අංක 5, එක් විෂයක් යටතේ වාර්ෂික සංවර්ධන සැලසුම් මුදල් කොමිෂන් සභාව විසින් ලබා දී ඇති අතර උපදෙස් 90 පළාත් සභාව විසින් පිළිවෙල කර ක්‍රියාත්මක කරනු ලබයි. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට බලය විමධ්‍යගත කර ඇති බැවින් එම විෂයන් ක්‍රියාත්මක කිරීම සඳහා වර්තමානයේදී පූර්ණ බලය ඇත්තේ ගරු පළාත් ආණ්ඩුකාරවරයන්ට සහ පළාත් සභා යාන්ත්‍රණයටයි. ප්‍රමුඛතාවයන් අනුව ව්‍යාපෘති හඳුනා ගැනීම, සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම පළාත් සභාව විසින් අනුමත කරගෙන ඇති මූල්‍ය ප්‍රඥාප්තිවල ඇති උපදේශ අනුව පළාත් සභාව විසින් සිදු කරනු ලබයි. ඒ අනුව කිසිදු දේශපාලන ભેදයකින් තොරව ව්‍යාපෘති ප්‍රමුඛතාවයන් අනුව හඳුනාගෙන යහපාලන සංකල්ප අනුව ක්‍රියාත්මක කිරීම ගරු පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු පළාත් සභා යාන්ත්‍රණයේ වගකීමයි.
ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ගරු අග්‍රාමාත්‍යතුමනි. ඇත්තටම පහුගිය කාලේ අපි දැක්කා පළාත් පාලන සහ මේ නගර සභා සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් ලැබුණේ නැහැ. හැබැයි මෙම ආයතන සඳහා විශාල කාර්යභාරයක් පැවරලා තිබුණා. දෛනිකව විශාල ග්‍රාමීය මාර්ග ප්‍රමාණයක් නඩත්තු කිරීමේ උවමනාව තිබුණා. ඉතින් ඒ සඳහා රජයේ විසින් වර්තමානයේ විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් එම ආයතන වෙත මුදා හැරලා තියෙනවා සහ යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අක්‍රිය වෙලා තිබුණු පළාත් පාලන ආයතන සහ නගර සභා නැවත සක්‍රිය වෙමින් ජනතා අවශ්‍යතාවයන් ඉටු කරමින් පවතිනවා. මම ඔබතුමෙකින් දැනගන්න කැමතියි මේ විදියටම අඛණ්ඩව මෙම ආයතන ශක්තිමත් කිරීම සඳහා ඉදිරියටත් මෙවැනි ප්‍රතිපාදන ලබා දෙමින් රජයේ ඍජු දායකත්වය ලබා දෙමින් මෙම ආයතන ශක්තිමත් කිරීමට කටයුතු කරනවාද කියන එක සම්බන්ධයෙන්
ගරු කථානායකතුමනි, අනිවාර්යයෙන්ම ඒක තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. ගරු ජනාධිපතිතුමා මේ දවස්වල 27 අයවැය සඳහා සාකච්ඡා පවත්වමින් යනවා. සියලුම අමාත්‍යාංශ එක්කත්, පළාත් සභා ආයතන, පළාත් නියෝජිතයන් එක්කත් ඒ හැම වෙලාවෙම අපිට අමාත්‍යාංශ ඇමතිවරුන් හැටියටත් එතුමා උපදෙස් දීලා තියෙන්නේ ඉම්ප්ලිමෙන්ටේෂන් කියන්නේ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවල් වලට මූල්‍යමය දායකත්වය මූල්‍යම ඍජුවම පළාත් සභාවට දෙන්න කියලා. එතකොට ඒක ක්‍රියාත්මක කිරීමට පහසු වෙන්නේ ඒ විදියට. අතවශ්‍යෙන්ම අමාත්‍යංශ වලින් වැඩි බර තියන්න ඕනේ ප්‍රතිපත්තිමය කාරණාවලට කියන එක ගරු ජනාධිපතිතුමා නිතර අපිට කියන දෙයක්. ඉතින් ඒ නිසා කිසිම සැකයක් නැහැ අපි ඉදිරියටත් විශේෂයෙන් මේ ව්‍යාපෘති කාර්යක්ෂමව කරගෙන යෑම සඳහා ඒ දිය යුතු සහයෝගය මූල්‍යමය අතින්ද මානව සම්පත් ඒ කියන්නේ බඳවා ගැනීම, අවශ්‍ය යන්ත්‍ර උපකරණ ලබා ගැනීම, කාර්යාල පිහිටුවීමට, කාර්යාල අලුත් වැඩියා කිරීමට, මේ සියල්ලටම මුදල් 25-26 වෙන් කරලා තියෙනවා. ඒ වගේම 27 ඉදිරියටත් කරන්න නියමිතයි.
ගරු මන්ත්‍රීතුමා,
බොහොම ස්තුතියි අග්‍රාමාත්‍යතුමනි. මීළඟ මම දැනගන්න කැමති වර්තමානයේ ආරම්භ වෙලා තියෙනවා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙයුම මෙහෙවර තේමාව කරගෙන දැකුම් කළු දිවයිනක් සොම්නසින් පිරි ජනතාවක් බිහි කිරීමේ අරමුණින් රාජ්‍ය පෞද්ගලික සහ මහජන හවුල්කාරීත්ව සංකල්පය යටතේ අත්තම කියලා අලුතෙන් වැඩසටහනක් හඳුන්වා දීලා තියෙනවා. මම දැනගන්න කැමති අග්‍රාමාත්‍යතුමනි, මෙම වැඩසටහන සඳහා පළාත් පාලන ආයතන සහ නගර සභාවල කාර්යභාරයේ කෙබඳුද මෙම වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්නේ කොයි විදිහටද කියන එක සම්බන්ධයෙන්?
ගරු අග්‍රාමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, ඔබතුමත් දන්නවා ක්ලීන් ශ්‍රී ලංකා ඒ වැඩසටහනේ ප්‍රධානම අරමුණක් වෙලා තියෙන්නේ ජනතා සහභාගිත්වය ලබා ගැනීම කියලා. සංවර්ධනය කෙරෙහිත් පරිසරය සුරක්ෂිත කිරීමද එතිකල් සොසයිටි එකක් ගොඩනැගීම සඳහා මේ අර ආකල්පමය වර්ධනය සඳහාත් ඒ ක්‍රියාවලිය තුළම ඒකේ මූලික අරමුණක් අභිලාෂයක් තියෙන්නේ ජනතා සහභාගිත්වය මේ ක්‍රියාවලියට සංවර්ධනය රටේ සංවර්ධන ක්‍රියාවලියට ලබා ගැනීම සඳහා. එතකොට මේ වැඩසටහනත් ඒ අරමුණින් දියත් කරලා තියෙන එකක්. එතකොට ඒ අනුව තමයි උපදෙස් ලබා දීලා තියෙන්නේ මේක ප්‍රජාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් මැදිහත් වීම, ඒ අදාළ වෙන ආයතන පුද්ගලික ආයතන වෙන්න පුළුවන්, විශේෂයෙන්ම ජනතාවගේ සහයෝගයත් ඇතුව තමන්ගේ ප්‍රදේශයේ කළ හැකි ස්වේච්ඡාවෙන් කළ හැකි වැඩසටහන් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහන යටතේ. එතන ප්‍රධානම එකක් තියෙන්නේ ගරු කථානායකතුමනි, ජනතා සහභාගිත්වය මේ රටේ පරිවර්තනය සඳහා, රටේ දියුණුව, රටේ සංවර්ධනය වෙනුවෙන් ජනතා සහභාගිත්වය ලබා ගැනීමට යම් අවස්ථා සපයා දෙන එක තමයි සහ ජනතාව මේවට සහභාගි කරව ගන්න එක.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා.
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමියට යොමු කරන ප්‍රශ්නය දකුණු පළාතේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණීය ව්‍යාපෘතියක් ලෙස බෙන්තොට දෙද්දුව සංචාරක කලාපය 2001 වසරේදී සැලසුම් කර ඊට අදාළ ඉඩම් අත්පත් කර වන්දිගෙවා එය ක්‍රියාත්මක වෙමින් පැවති බව පිළිගන්නේද? දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට යෝජිත දෙද්දුව සංචාරක කලාපයේ සැලසුම් කර තිබූ ප්‍රධාන ව්‍යාපෘතීන් මොනවාද? දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කොපමණ ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබේද? එසේ අත්පත් කර ගැනීම සිදු කර ඇත්තේ කුමන වර්ෂවලදීද? ඒ සඳහා කොපමණ පිරිසකට වන්දි ගෙවා ඇද්ද? එසේ ගෙවා ඇති වන්දි මුදල් කොපමණද? මෙම ව්‍යාපෘතිය බෙන්තරටත් දකුණු පළාතටත් සමස්ත රටටත් සංචාරක ආකර්ෂණයක් ගත හැකි සහ ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාගත හැකි සංචාරක ව්‍යාපෘතියක් ලෙස වත්මන් රජය විසින් ජාතික සංචාරක ප්‍රතිපත්තිය තුළ පිළිගෙන තිබේද? එසේනම් එය ඉදිරියට ගෙන යාමට වත්මන් රජය බලයට පත් වූ දින සිට මේ දක්වා ගෙන ඇති පීවර මොනවාද? එසේනම් ඒ මන්ද?
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නාංක 1 පිළිතුර ඕ, ප්‍රශ්නාංක 2 බෙන්තොට වෙරළ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රසිද්ධ බැවින් දෙද්දුව අභ්‍යන්තර විල් සහිත පරිසරය පදනම් කරගත් ඒකාබද්ධ විල් ආශ්‍රිත සංචාරක නිවාඩු නිකේතනයක් ඉන්ටිග්‍රේටඩ් ලේක් රිසෝට් සංවර්ධනය කිරීමට සුදුසු ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති අතර යෝජිත සංවර්ධන පරිසර හිතකාමී සහ තිරසාර සංචාරක සංවර්ධනයක් ලෙස සැලසුම් කර ඇත. එහි ප්‍රධාන යෝජිත අංග ලෙස පරිසර හිතගාමී නවාතැන් පහසුකම්, බෝට්ටු සවාරි සහ බෝට්ටු නිවාස ඇතුළු විල් ආශ්‍රිත ක්‍රියාකාරකම්, ජල ක්‍රීඩා සහ අනෙකුත් විනෝදාත්මක ක්‍රියාකාරකම්, ස්වාභාවික හා ත්‍රාසජනක සංචාරක ක්‍රියාකාරකම්, ප්‍රාදේශීය සංස්කෘතිය සහ සම්ප්‍රදායන් ප්‍රවර්ධනය කරන ප්‍රජාපාදක සංචාරක වැඩසටහන්, කෘෂි සංචාරක අත්දැකීම්, ස්වාභාවික පරිසරයට ගැලපෙන අනිකොත් විනෝදාත්මක පහසුකම් යනාදිය ඇතුළත් වේ. ප්‍රශ්නාංක 3, මෙම ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර 694.54 පමණ භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත. ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය 2005 වර්ෂයේ පමණ වන විට බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ආරම්භ කර ඇත. ඉඩම් අත්පත් කර ගැනීමට කටයුතු 2017 වසර අවසානය වන විට අවසන් කර අදාළ ඉඩම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත බාර දී ඇත. වන්දි ලැබූ ඉඩම් හිමියන් සංඛ්‍යාව 1068කි. ගෙවා ඇති වන්දි මුදල් රුපියල් 147,328,312.68 පරිපාලන වියදම් වලට අමතරව ගෙවා ඇති වන්දි පොලී මුදල රුපියල් 88,844,173.710 පරිපාලන වියදම් රහිතව. ප්‍රශ්නාංක 4. ඔව්, දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය බෙන්තොට සංචාරක කර්මාන්තය විවිධාංගීකරණය කිරීමට සහ ජාතික සංචාරක ආර්ථිකයට දායක විය හැකි විභවතාවයක් සහිත වැදගත් සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස තවදුරටත් හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් දෙද්දුව විල් ආශ්‍රිත සංචාරක නිවාඩු නිකේතන සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඇත. මූලික පියවරක් ලෙස ගාලුපාරේ නභ්‍යන්තරයේ පිහිටි මෙම ව්‍යාපෘති ප්‍රදේශයට ප්‍රවේශ මාර්ගය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගෙන ඇත. ප්‍රධාන ප්‍රවේශ මාර්ගය ඉදිකිරීම සඳහා අමතර අක්කර 27-30 භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දී ඇති අතර එම කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. 2022 වසරේ අනුමත කළ ආයෝජන යෝජනාව අවලංගු කිරීමෙන් පසු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අභිලාෂ කැඳවීම සහ යෝජනා සඳහා ඉල්ලීම් 2026 වර්ෂයේදී නැවත කැඳවනු ලැබ ඇත. යෝජනා දෙකක් ලැබුණු නමුත් අවශ්‍ය මූල්‍ය හැකියාව තහවුරු කරන ප්‍රමාණවත් මූල්‍ය සාක්ෂි කිසිදු ආයෝජකයෙකු විසින් ඉදිරිපත් නොකළ බැවින් සංවර්ධන යෝජනා ඇගීම් කමිටුව කිසිදු යෝජනාවක් නිර්දේශ කර නොමැත. වර්තමානයේදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අනෙකුත් අදාළ ආයතන සමග එක්ව සීමා මායිම් නිර්ණය කිරීම හා අනවසර ඉඩම් අල්ලා ගැනීම සම්බන්ධ ගැටලු නිරාකරණය කරමින් සිටින අතර දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා නැවතත් අභිලාෂ කැඳවීමට අපේක්ෂා කරයි. ප්‍රශ්න අංක 5 අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
කතානායකතුමනි, අග්‍රාමාත්‍යතුමීට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ පිළිතුර ලබා දීම ගැන. දැන් ආයෝජකෝ සොයාගන්න අවස්ථාව දක්වා ඇවිත් තිබෙනවා මේ ව්‍යාපෘතිය. මම පළවෙනි අතුරු ප්‍රශ්නය හැටියට ඔබතුමීගෙන් අහන්න කැමති 2025 ඔක්තෝබර් 10 වෙනිදා සංචාරක නියෝජ්‍ය ඇමතිතුමා මේ ගරු සභාවට දැනුම් දුන්නා වයෝ වෘද්ධ පිරිස්වලට නේවාසික සෞඛ්‍ය විනෝදාස්වාදයේ කටයුතු වලට ලෝකේ ලොකු වෙළඳපොළක් තිබෙනවා. මේ දෙද්දුව සංචාරක ව්‍යාපෘතියට දැවැන්ත ජර්මන් ආයෝජනයක් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා කියලා. මං හිතන්නේ දැන් මේ පිළිතුර අනුව බලනකොට ඒක ඉදිරියට යෑමක් නැති බව පේනවා.
ගරු අග්‍රාමාත්‍යතුමනි,
ගරු කතානායක තුමනි, මේ තියෙන එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් කෝල් කරා කියලා තමා තියෙන්නේ. ඒ දෙකට තාම නෑ, ඒ දෙක රිජෙක්ට් වෙලා තියෙනවා. ඒකේ මේ මොකද ඒකේ ෆයිනෑන්ෂල් පොසිබිලිටි එක නැති නිසා. හැබැයි දිගින් දිගටම මේකට ඉන්වෙස්ටර්ස්ලා ලබා ගන්න කටයුතු කරනවා කියලා තමයි අපිට අමාත්‍යාංශයෙන් දැනුම් දීලා තියෙන්නේ, ගරු කතානායකතුමනි. ඉතින් ඒ නිසා ඒක ඒක අතෑරලා නැහැ. ඔබතුමා දන්නවා මේක 2001 විතර අවශ්‍යයි සහ හොඳ ව්‍යාපෘතියක් ලෙස අපිත් හඳුනාගෙන තියෙනවා. ඉන්වෙස්ටර්ස්ලා හොයමින් තමයි ඉන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
කතානායකතුමනි, දෙවෙනි අතුරු ප්‍රශ්නෙට මට මිනිත්තු කීයක්ද ඔබතුමා දෙන්නේ? දෙකක් තුනක් අද දෙනෝනේ.
හොඳයි,
හරි. කතානායකතුමනි, මම දෙවෙනි අතුරු ප්‍රශ්නයේදී ප්‍රශ්නයකට වඩා ඉල්ලීමක් යෝජනාවක් හැටියට ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක සද්භාවයෙන් අහන කාරණයක් නිසා. ශ්‍රී ලංකාවේ මුලින්ම සංචාරක ව්‍යාපාරය ආරම්භ වුණේ JR ජයවර්ධන මැතිතුමා රාජ්‍ය මැති හැටියට 60 දශකයේ බෙන්තර පුරවරේ මුල් කරගෙන. ඒ කාලේ කතානායකතුමනි හුඟාක් විවේචන සංචාරක ව්‍යාපාරයට එල්ල වුණා. නමුත් අද වෙද්දි සියලුම රජයන් හැම කෙනෙක්ම පිළිගන්නවා ලංකාවේ ආර්ථිකයට සංචාරක ව්‍යාපාරය අත්‍යවශ්‍යයි කියලා. මේ වෙනකොට ලෝකයේ අග්‍රාමාත්‍යතුමිය කිව්වාගේ හොඳම සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාව අවස්ථා ගණනාවකදී පත් වෙලා තිබෙනවා. මට මතකයි 2001 රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වෙලා ආණ්ඩුවක් පිටවලා පළාතේ මන්ත්‍රී හැටියට මට දුන්න උපදේශය තමයි බෙන්තර මුල් කරගෙන සංචාරක සැලැස්මක් ඉක්මනට හදන්න කිව්වා. සංචාරක අමාත්‍යාංශයයි ඒ අංශයේ ප්‍රවීණීනුයි ඔක්කොම එකතු කරගෙන අපි ඒ වෙලාවේ ඉලක්ක කරේ අගමැතිනියනි ලෝකයේ ධනවත්ම ප්‍රධාන පෙළේ සංචාරකව ආකර්ෂණය කරගන්නත් ඔවුන් වැඩි කාල සීමාවක් රට තුල රඳව ගන්නත් පුරුවන් ව්‍යාපෘතිකයෙක්. ඒක නිසා තමයි මේ ජල ක්‍රීඩා ආදියට මුල් තැන දුන්නේ. මේකට මම ඉල්ලන්නේ රජයේ ප්‍රමුඛතාවයක් දෙන්න කියලා. මොකද දැන් හොඳම උදාහරණය තමයි මම අවසන් කරන්න ඉස්සෙල්ලා කියන්න ඕන. දැන් මේ ප්‍රදේශයේ මේ අපි ඉන්න පාර්ලිමේන්තු සංකීර්ණ භූමිය ජයවර්ධනපුර නව නගරයක් කරන්න ඉස්සෙල්ලා 77 ඉස්සෙල්ලා මේ ප්‍රදේශවල ඉතරම් වටිනකමක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තු සංකීර්ණ ඉදි කළා, ජයවර්ධනපුර රෝහල ඉදි කළා, සෙත්සිරිපාය ඉසුරුපාය වගේ ඒවා එන්න පටන් ගත්තාම මිනිසුන්ගේ වටිනකම වැඩි වුණා. භූමියේ වටිනකම දෙතුන් ගුණයකින් නේ විශාල ගුණයකින් වැඩි වුණා. ඒ නිසා අගමැතිතුමීනි අපේ දකුණු පළාතට ඔබතුමියේ සම්බන්ධ පළාත මේක බොහොම ආකර්ෂණීය එකක් වෙයි. ඒ නිසා මේකට මුල් වෙච්ච කෙනෙක් හැටියට මේක යථාර්ථයක් වෙනවා දකින්න කැමති කෙනෙක් හැටියට කොයි ආණ්ඩුවක් ඇටද උනත් අපිට කමක් නැහැ. මම ඉල්ලන්නේ මේකට ප්‍රමුඛතාවයක් දීලා පුළුවන් තරම් ආයෝජකව ලබා ගැනීමට ඔබතුමියත් රජයත් මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරනවා. මේ සිහිනය යථාර්ථයක් කරගන්න අපි කටයුතු කරමු කියන ඉල්ලීම කරනවා.
ගරු අග්‍රාමාත්‍යතුමනි,
ගරු කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ගරු ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමාගේ විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමාගේ ඒ යෝජනාවට. අපි ඒක බාර ගන්නවා. අපිටත් ඕනේ සංචාරක ව්‍යාපාරය ඒ විදියට ගුණාත්මක භාවයෙන් දියුණු වෙන එක. විශේෂයෙන්ම දකුණු පළාත කියන්නේ සංචාරක දැනටත් ඉතාමත්ම ආකර්ෂණීය ප්‍රදේශයක්. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ සංචාරකයන්ට එන්න පුළුවන් ස්ථාන සහ අත්දැකීම් වැඩි කරන එක. ඒ වෙනුවෙන් අමාත්‍යාංශ වැඩ කරනවා, ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. එතුමාටත් පුළුවන් ඒ සහයෝගය දෙන්න. අනිවාර්යයෙන්ම අපිට පුළුවන් වෙනවා එතුමා කියන විදියට මේක කරන්න. ඒක අපේ තරමුණ.
දාන්ත කරුණාන්තනත
හොඳ බව කිව්වා මට මතකයි අනුර බණ්ඩාරනායකමැතිතුම ඇතුළු මේ සියලුම රජයන්වල හිටපු සංචාරක මිතුරු මේක අගය කරා ඒ නිසා අපි මේක හොඳට ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරමු
බොහොම ස්තුතියි හොඳයි වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු රෝහණ බණ්ඩාර මහතා කුෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා විසින් ප්‍රශ්න අංක 2 ගරු කින්ස් නෙල්සන් මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ගැසීමට
ගරු කතානායකතුමනි මම අහනවා
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි සද්දෙක් කාලයක් ඉල්ලා සිටිනවා
ප්‍රශ්න අංක 3 ගරු චාමර සම්පත් දසනායක මහතා ආරක්ෂක අමාත්‍යතුමා ගැසීමට
ප්‍රශ්න අහනවා ගරු කතානායක
ගරු සංවිධායකතුමා
ගරු කතානායකතුමනි එතුමා අහන ප්‍රශ්නේ 1 ත්‍රිවිධ හමුදාව තුල 2026/5/18 දිනට සේවයේදී සිටින හමුදා සමාජිකයන් සංඛ්‍යාව පහත පරිදි වෙනවා යුද හමුදා නිලධාරි 8311යි සෙසු නිල 122540යි එකතුව 130851යි නාවික හමුදා නිලධාරි 3067යි සෙසු නිල 31923යි එකතුව 34990යි ගුවන් හමුදා නිලධාරි 2140යි සෙසු නිල 25159යි එකතුව 27299යි අධික පසුගිය වසර පහ තුළ ඔවුන්ට නීත්‍යානුකූල හමුදා සේවය නිවත් වීම සඳහා පොදු සමාකාල ලබා දුන් වාර ගණන පහත පරිදි වෙනවා යුද හමුදාව මේ හමුදා තුන වාර ගණන දෙකක් 2022/11/15 දින සිට 2022/11/12/31 දක්වාත් 2024/4/20 දින සිට 2024/5/20 දක්වාත් කියන වාර දෙක ලබා දීලා තියෙනවා ඉවත් වීම සඳහා ඒ පොදු සභා කාලය තුල නීත්‍යානුකූල හමුදා සේවයේ නිවත් වූ සමාජිකයන් ගණන යුද හමුදාවේ 31088ක් නාවික හමුදා 2501ක් ගුවන් හමුදාවේ 1394ක් ලෙස වාර්තා වෙනවා අදාළ නොවේ
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමා අපේ ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමා නැති හින්දා අපේ සෞඛ්‍ය ඇමතිතුමා උත්තර දීපු හින්දා අතුරු ප්‍රශ්න ඇහුවාට ප්‍රශ්නයක් නැද්ද ඔබතුමාට ඒක බාර ගන්න පුළුවන්
බාර අරගෙන යොමු කරන්න
බාර අරගෙන යොමු
කරන්න තමයි කරන්නේ
2023 ආර්ථික අර්බුදයේ වෙලාවේ රජයේ සේවකවුන්ට චක්‍රවේගණයක් නිකුත් කරා ගරු ඇමතිතුමා විදේශගත වෙන්න පුළුවන් අයට විදේශගත වෙලා රැකියාවලට යන්න කියලා ආර්ථික අර්බුදයේ වෙලාවේ ගරු කතානායකතුමා ඒ වෙලාවේ හමුදාවේ අධිකාරියලත් නිලධාරීන් පශ්චාත් උපාධිය ගන්නහා රැකියාවලට යන්න කියලා අවුරුදු 5ක නිවාඩු ඉල්ලුවා. හැබැයි ඒ චක්‍රලේඛනය අනුව රාජ්‍ය නිලධාරීන් කිව්වම හමුදාව කියලා වෙනස් වුණේ නැහැ. චක්‍රලේඛනේ තිබ්බේ පොදු චක්‍රලේඛනයක් හමුදාවටත් එකයක්. දැන් මේ වෙනකොට අවුරුදු 5ක් සඳහා විදේශගත වෙනවා අධිකාරියලත් නිලධාරීන් විශාල ප්‍රමාණයක් එක එක රැකියාවල හැබැයි පොදු සමාකාලයේදී ඊට පස්සේ 2024 ඇමතිතුමා පොදු සමාකාලයක් දුන්නා යුද හමුදාවේ ඉන්න අයට එයින් වෙන්න සහ විදේශගත වෙච්ච අයට. නමුත් විදේශගත වෙච්ච අයට එවකට හිටපු ආරක්ෂක ලේකම් මේ සම්බන්ධව විදේශගත වෙච්ච අයට දුන්නේ නිවාඩු අවලංගු කරලා දැන් ඒගොල්ලෝ හමුදාවට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ ඉන්නේ විදේශ රටවල. නමුත් පොදු සමාව එවකට හිටපු ආරක්ෂක ලේකම් ඒ ආරක්ෂක ලේකම් මේක මේ විදේශගත වෙච්ච අයගේ නිවාඩු අවලංගු කරලා රැකියාව මේට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විශාල පිරිසක් ඉන්නවා. ඕගොල්ලොන්ගේ ආණ්ඩුව එන්න කලින් අරුණ ජයසේකරත් එක්ක MPP ආණ්ඩුව ගන්න කලින් ඒ දෙමාපියෝ මේ රටේ ඉන්න කතා කරලා තියෙනවා සාකච්ඡාවකුත් දීලා තියෙනවා. ඒ සාකච්ඡාවේදී අරුණ ජයසේකර මහත්තයා කියලා තියෙනවා අපේ ආණ්ඩුවක් යටතේ අපි පොදු සමාව දීලා ඒ රැකියා නැවත ඒ අයට අවස්ථාව දෙනවා කියලා. මේ වෙනකොට 10 ගණනක් විදේශ රටවල් වල ඉන්නවා අධිකාරින් ඉන්නලා. ඒ කියන්නේ ලෙප්ටිනන්ට් ලගන් ලෙප්ටිනන්ට් ගේ ඉඳන් උඩට. නමුත් ඒ අය ඒ රටවල් වල ඉන්නවා අසරණ වෙලා ඉන්නවා. තාම මේ සම්බන්ධව පොදු සමාවක් දීලා නැහැ ගරු ඇමතිතුමා. නිසා ඒගොල්ලොන්ගේ දෙමාපියෝ ලංකාවේ ඉඳන් ඉල්ලීමක් කරනවා එක්කෝ ඒගොල්ලෝ නැවත යුද හමුදාවට බඳව ගන්න මේ රටේ නැත්නම් ඒගොල්ලන්ට පොදු සමාව දීලා එයින් කරලා ඒ විදේශ රටවල් වලම කළු කතානායකතුමා රැකියාවල ඉන්නේ කියලා. ඒක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්න.
ගරු
සංවිධායකතුමනි එතුමා සඳහන් කරන 2024 4යි 20 සහ 2024 5යි 20 අතර පොදු සමාජ කාලයේ ලබා දුන් ඒ කාලය පිළිබඳව එතුමාගේ එතුමා ඉදිරිපත් කරන ප්‍රශ්නය මම ආරක්ෂක අමාත්‍යංශයට ඉදිරිපත් කරන්නම් ඔබතුමාට පිළිතුරක් ලබා දෙන්නම් නියෝජ්‍ය අමාත්‍යතුමා හරහා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා
දැන් මගේ දෙවෙනි අතුරු ප්‍රශ්න නෑ අමාත්‍යතුමාට කියපු එක මම හිතන්නේ හොඳට පැහැදිලි වුණා අමාත්‍යතුමා උත්තරේ මේක අමාත්‍යතුමා මේ එච්චර ලොකු දෙයක් නෙමෙයි විදේ 24 පොදු සමාජ කාලයට මේක මේ වැරද්ද තිබ්බේ හිටපු ආරක්ෂලේක එමේ මේ මිනිස්සු රටින් ගියාට යන්න නිවාඩු අනුමත යන්න අර චක්‍රවේගනේ අනුව ගියා කතා නෑ එතුමා ගියාට පස්සේ මේගොල්ලොන්ට මේ ආරක්ෂකලේකම් පරිගත්තා ඒගොල්ලොන්ට එහෙම වැඩේක වැඩක් උනේ ඒ නිසා මේ වෙලාවේ අර 24 චක්‍රලේකනේ මේගොල්ලොන්ට දුන්නේ පොදු සමාව ඒ නිසා මේ ඉන්න විශේෂ පිරිසක් ඉන්න එක එක රැකියාවල වෛද්‍ය වෘත්තිවල ඉන්නවා සමහරු හෙදි වෘත්තියේ ඉන්නවා ඒගොල්ලෝ නොයෙකුත් රැකියා කරන ඉතින් ආර්ථිකයේ මේ දායකත්වය දෙනයි සම මේ ප්‍රශ්නේ ආරක්ෂක අමාත්‍යතුම ලේකම්තුමත් එක්ක කතා කරලා විසඳලා දෙන්න කියන එක තමයි කියන්නේ.
ගරු සංවිධායකතුමා ප්‍රශ්න අංක 4 ගරු MACS චතුරි ගංගානි මහත්මිය පරිසර අමාත්‍යතුමාගෙන් අසීමට.
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
සති දෙකක් කල් ගිලා හිටනවා ගරු කතානායකතුමනි.
ප්‍රශ්න අංක 5 ගරු ඕෂානි උමංගා මහත්මිය කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් අසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා පිළිතුරු ලබා
ගරු කතානායකතුමනි සති දෙකක කාලයක් ඉල්ලා සිටින පිළිතුරු ලබා දීම
ප්‍රශ්න දෙවිරි වටය ප්‍රශ්න අංක 1 ගරු රෝහණ බණ්ඩාර මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා
ගරු කතානායකතුමනි පළවෙනි එකනේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග ඇමතුමාගෙන් අහනවා.
පිළිතුර සභාගත කරනවා.